ද්වීපදේ අද දින අපේ මාතෘකාව වෙන්නේ පටක රෝපණය. පටක රෝපණය යනු ශාකයක ඕනෑම සජීවී පටකයක් ජීවාණුහරිත තත්ත්වයටදී කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුළ පාලිත පාරිසරික සාධක යටතේ රෝපණය කර එමගින් පැල ලබා ගැනීම. අපි බලමු පටක රෝපණයේ ප්‍රධාන යෙදීම් මොනවාද කියලා හඳුනා ගන්න. ප්‍රධාන යෙදීම් හතරක් දක්නට ලැබෙනවා. පළමුවෙන්ම ශාක ප්‍රචාරණය. මෙහිදී අපි ඉතා කුඩා ශාක කොටසකින් ශාක විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගැනීමක් සිදු කරනවා. එනිසා මේ හඳුන්වනවා ශුද්‍ර ප්‍රචාරණය යන නමින්. එය පටක රෝපණයේ ප්‍රධානම යෙදීමයි. දෙවැනි යෙදීම ශාක රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. අපි ශාක වලින් ලබා ගන්නා විවිධ රසායන ද්‍රව්‍ය ඇල්කලොයිඩ් වර්ග ආදී අපිට පුළුවන් ශාක පටකයක් නලස්තව වගා කරලා එම පටක වලින් එම රසායන ද්‍රව්‍ය නිස්සාරණය කරගන්න. ඒ ක්ෂේත්‍රයේ ශාකයක් වගා කොට රසායනික ද්‍රව්‍ය ලබා ගන්නවාට වඩා පහසුවෙන් කළ හැකි ක්‍රියාවලිය. තුන්වැන්නේ ශාක වැඩි දියුණු කිරීම. අපිට බොග වගා කිරීමේදී විවිධ ශාකවල විවිධ ලක්ෂණ වැඩි දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. පලිබෝධ ප්‍රතිරෝධීතාවය, පරිසරයට ඔරොත්තු දීම, එවැනි කටයුතු කිරීමේදී අපිට පුළුවන් පටක රෝපණය ආධාරයෙන් එම කටයුතු සිදු කිරීමට. හතරවැනි කරුණ ශාක සංරක්ෂණය. ශාක සංරක්ෂණය ප්‍රධාන වශයෙන්ම බීජ මාර්ගයෙන් සිදු කරත් අපිට පුළුවන් පටකයක් විදියට නලස්තව, ඒ කියන්නේ පරීක්ෂණ නලයක් තුළ, එහෙම නැත්නම් බීකරයක් තුළ එවැනි නලස්තව වගා කරලා ශාකයක් දිගින් දිගටම සංරක්ෂණය කරගන්න. අපි බලමු පටක රෝපණය සඳහා යොදාගත හැකි කොටස් මොනවාද කියලා. ශාකයක සෛලයක්, පරාග, විභාජක පටක අංකුර, පත්‍ර කැබලි, බීජ, පරාග, ප්‍රාග්ප්ලාස්ම, කලල, කිනක, මේ අනාදී ඕනෑම කොටසක් පටක රෝපණය සඳහා භාවිතා කළ හැකි. නමුත් විභාජක පටක භාවිතයෙන් ඉක්මනින් පටක රෝපණයෙන් ඵල ලබා ගැනීම හැකියාව තියෙනවා. වඩා සාර්ථකයි විභාජක පටක යොදා ගැනීම. අපි පටක රෝපණයේදී පූර්වකය යනුවෙන් කොටසක් හඳුන්වනවා. පූර්වකය යනුවෙන් හඳුන්වන්නේ පටක රෝපණයට යොදා ගන්න ලබන ශාක පටකය හෝ සෛල කොටසයි. එක්ස්ප්ලාන්ට් යනුවෙන් හඳුන්වන්නේ අපි පූර්වකයයි. ද්වීපදේ අපි බලමු පටක රෝපණය මූල ධර්මය කුමක්ද කියලා. පටක රෝපණය සඳහා යොදා ගන්න ඕනෑම සෛලයකට හැකියාවක් තියෙනවා තමන් අයත්ව තිබූ ශාකය වැනි නව ශාක සමූහයක් බිහි කිරීමට. මේ අපි හඳුන්වනවා සෛල ජනන විභවය කියලා. පටක රෝපණයේදී මුලින්ම සෛලය හෝ පටක විභාජනයට භාජනය වන අතර එම නව සෛල විභේදනයට භාජනය වීමෙන් නව ශාකයක් හට ගැනීමට ආරම්භ වෙනවා. පටක රෝපණය සිදු කිරීම සඳහා අපිට විද්‍යාගාරයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා අපි කොටස් හතරකින් මූලික වශයෙන් කොටස් හතරකින් සම්බන්ධිත විද්‍යාගාරයක් සකස් කරගත යුතු වෙනවා. එම විද්‍යාගාරයේ කාමර හතරෙන් පළමු කාමරය පිරිසිදු කිරීමේ කාමරය ලෙසත්, දෙවන කාමරය මාධ්‍ය පිළියෙල කරන කාමරය ලෙසත්, තුන්වැනි කාමරය පටක රෝපණ මාධ්‍යයන් තුළට ඇතුළු කරන කාමරය ලෙසත්, හතරවැනි කාමරය රෝපණ කාමරය ලෙසත් හඳුන්වනවා. මීට අමතරව පැල බඳුන් ගත කරන කාමරයක්, පැල ගෘහයක් දක්නට ලැබෙනවා. අපි දැන් බලමු මේ එක් එක් කාමරය තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. මුලින්ම පිරිසිදු කිරීමේ කාමරය තුළ තිබිය යුතු කොටස්, එහිදී සිදු කරන්නේ අපි බාහිරින් ගෙනෙන ලබන ශාක කොටස් පිරිසිදු කිරීමත්, අනවශ්‍ය පත්‍ර හා මුල් කොටස් ඉවත් කිරීම හා පටකය අවශ්‍ය තරමට කුඩා කොට පටකය පිළියෙල කර ගැනීම. එම නිසා මේ කාමරය තුළ මෙම ද්‍රව්‍ය තිබීම අවශ්‍ය වෙනවා. ජල කරාම තියෙන්න ඕන, විශාල සිංකයක් හෝ කීපයක්, භාජන අනෙක් උපකරණ ගඩ ගඩා කිරීමට රාක්ක, පිහි, ලෑලි, විසබීජනාශක, දියර හා දිලීරනාශක, ආසත ජලය පිළල කරගන්නා උපකරණ හෝ ආසත ජලය ගබඩා කළ ඇසුරුමක්, වීදුරු උපකරණ වියලා ගැනීමට වීදුරු යුදුනක්, වීදුරු උපකරණ ගබඩා ගැනීමට කැබිනට්ටුවක්, වැඩ බංකු, කසල බඳුන් යනාදිය තියෙන්න ඕන. දෙවැනි කාමරය රෝපණ කාමරය. රෝපණ කාමරය තුළ අපි සිදු කරන්නේ සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කර ගැනීම. අපි බලමු සාන්ද්‍ර ද්‍රාවණයක් යන කුමක්ද කියලා. පැටක රෝපණය සිදු කිරීමේදී සිදු කරන සෑම වතාවකම මාධ්‍ය පිළියෙල කර ගැනීම අපහසු වන බැවින් අපි මුලින්ම සාදා ගන්නවා සාන්ද්‍රණය වැඩි පැටක රෝපණ මාධ්‍ය. අපසුව අපි එම සාන්ද්‍ර ද්‍රාවණ තනුක කොට අපිට අවශ්‍ය පරිදි මාධ්‍ය පිළියෙල කර ගන්නවා. එම නිසා එම සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කිරීමත් එක එක් අවස්ථාවේදී අවශ්‍ය පරිදි මාධ්‍ය සකස් කර ගැනීමත් තමයි රෝපණ මාධ්‍ය පිළියෙල කරන කාමරය තුළ සිදු කරන්නේ. මේ සඳහා ඒ තුළ පහත උපකරණ තිබීම අවශ්‍ය වෙනවා. විශ්ලේෂණ තුලා තියෙන්න ඕන. ඉතා කුඩා මිනුම් ලබා ගැනීම අවශ්‍ය වෙන හින්දා, ඒ කියන්නේ දශම ස්ථාන දෙකක වගේ කුඩා මිනුම් ලබා ගැනීම අවශ්‍ය වෙන නිසා විශ්ලේෂණ තුලා තිබීම අවශ්‍ය වෙනවා. ශීතකරණ තියෙන්න ඕන. විදුලි තාපන හා කලතන තියෙන්න ඕන, ඒ කියන්නේ උදුන් තැටියක්, pH meters, ආසුත ජලය පිළියෙල කිරීමේ උපකරණ, මාධ්‍ය පිළියෙල කර ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය, ඒවා ගබඩා කිරීමේ රාක්ක හෝ අල්මාරි, විදුරු භාණ්ඩ, පුළුන් හා මෘදු කඩදාසි, ඊයම් කොළ, අඬු, පීඩ තාපකයක්, පිහිතල, අමුකූලන කටු වැනි දෑ මිහිතිවීම අවශ්‍ය වෙනවා. තුන්වැනි කාමරය පටක රෝපණ මාධ්‍යයට ඇතුළු කිරීමේ කාමරය. මෙහිදී අපි සිදු කරන්නේ පටකය මාධ්‍ය තුළට ඇතුළු කිරීම, නැවත උපරෝපණය සිදු කිරීම වැනි ක්‍රියාකාරකම්. එම නිසා මේ කාමරය තුළ අනවරත ප්‍රවාහ කුටීරයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. අනවරත ප්‍රවාහ කුටීරයෙන් කරන්නේ කිසිම රෝග බීජයකින් තොරව අපි පටකය මාධ්‍ය තුළට මාරු කර ගැනීම. ඒ නිසා මේ අනවරත ප්‍රවාහ කුටීරය මගින් පිටතට නිකුත් කරනවා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වායු ධාරාවක්. එම නිසා පටක රෝපණය සිදු කරන පුද්ගලයාගෙන්වත් කිසිම විෂ බීජයක් මෙම පටකය තුළට ඇතුළුවීම සිදුවන්නේ නැහැ. මේ තුළ ඉතා හොඳින් සනීප ආරක්ෂක තත්ත්වයන් පවත්වාගත යුතු වෙනවා. මේ කුටීරයේ තියෙන්නේ වායු සමනය කරලා. මේ තුළ අනවරත ප්‍රවාහ කුටීරයත් ගෑස් සැපයුම, කලතන, ට්‍රොලි, පඳුන්, බන්සන් දාහක හෝ ස්ප්‍රී තුලාම්පු, දැහි අඬු, විච්ඡේදන පිහි, ස්ටෙරිබීඩ් ස්ටෙරිලයිසර්, ඒ කියන්නේ දැහි අඬු වැනි දෑ තවදුරටත් ජීවාණු හරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක්, රසායනාගාර කෝට්, හිස් ආවරණ, මුඛ ආවරණ වැනි දෑ තිබෙන. ඒවා තැබීමට අල්මාරි හා රාක්ක මේ තුළ තියෙනවා. ඊළඟට හතරවෙනි කාමරය රෝපණාගාරය. මේ තුළ උෂ්ණත්වය, ආදතාව, ආලෝක යන සාධක පාලනය කරමින් රෝපිත හොඳින් වර්ධනය හා ගුණනය කර ගැනීම තමයි සිදුවෙන්නේ. ඒ සඳහා ආලෝකය, ආදතාව, උෂ්ණත්වය යන සාධක තුනම ස්වයංක්‍රීයව පාලනය කිරීම මේ සිදුවෙනවා. රෝපිත බඳුන් විශේෂයෙන් සැකසූ රාක්කවල තැන්පත් කර ඇති අතර ඊට ඉහලින් සවි කරලා තියෙන ප්‍රතිදීප්ත පහන් වලින් අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය ලබා දෙන. පැය 12 සිට 18ක කාලයක් ආලෝකය ලබා දෙන අතර ඉතිරි කාලය අඳුරේ තැබීම සිදු කරනවා. ආලෝකය ලක්ෂ වලින් 2000-4000 අතර ප්‍රමාණයක් ලබා දීම සිදු කරනවා. උෂ්ණත්වය ගත්තම සෙන්ටිග්‍රේඩ් අංශක 23ත් 27ත් අතර උෂ්ණත්වයක් වායු සමීකරණ යන්ත්‍ර මගින් ලබා දීම තමයි සිදු කරන්නේ. ආදතාව 70% වගේ පාත්වාගෙන යනවා. ආදතාව 50%ට වඩා අඩු වුනාම මාධ්‍යෙන් ජලය ඉවත් වෙලා ලවණ සාන්ද්‍රණය වැඩි වීම සිදු වෙලා මාධ්‍ය වියලීම සිදුවෙනවා. ආදතාව වැඩි වුණාම, ඒ කියන්නේ 80ට වඩා වැඩි වුණු අවස්ථාවල රෝපිත ශුද්‍ර ජීවී ආසාදනවලට ලක්වීම සිදුවෙනවා. මේ කාමරය තුළ ඉතා ඉහළ සනීප ආරක්ෂක තත්ත්වයන් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. මිහිරාක්ක, කලතන, වායු සමීකරණ යන්ත්‍ර, උපරිම උෂ්ණතාමාන, ආදතාමාන තිබීම අවශ්‍ය වෙනවා. ඊළඟට පැල ගෘහය. පටක රෝපිත පැල සාමාන්‍ය පරිසර තත්වයකට ඔරොත්තු දෙන අයුරින් ඇති දැඩි කිරීමට තමයි පැල ගෘහය යොදාගන්නේ. එහි හිරු එළිය ආදතාව පාලනය කරන ආකාරයට සකස් කරගෙන තියෙනවා. මේ කාර්ය සඳහා හරිතාගාර හෝ දැල් නිවාස යොදාගන්න පුළුවන්. අපි පටක රෝපණයෙන් සකස් කරගත්තු පැල වීදුරු භාජන වලින් පිටතට අරගෙන මද උණුසුම් ජලයෙන් සෝදලා මුල්වල ඒගාර ඉවත් කරලා මිනිත්තු 5ක් තබා ජීවාණුහරණය කරගත් මාධ්‍ය සහිත මදුන්වල සිටුවීම අවශ්‍ය වෙනවා. සිටු වහාම 100%ක් ආදතාවත් 50%ක් සෙවනත් ලබා දීම අවශ්‍ය වෙනවා. දැන් විද්‍යාගාරය සකස් කිරීමේදීත් විශේෂ අවධානයක් යොමු කරනවා එක් එක් කාමරවලට ඇතුළුවන ආකාරය පිළිබඳව. මාධ්‍ය පිළියෙල කරන කාමරයේ සිටම පූර්වක සංස්ථාපනය කරන කාමරයටත් ඉන් අනතුරුව එම කාමරයෙන් රෝපණ කුටීරයටත් ඍජුවම ඇතුළුවන ආකාරයට විද්‍යාගාරය සකස් කිරීම අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු රෝපණ මාධ්‍යයක අන්තර්ගත ද්‍රව්‍ය මොනවාද කියලා. ද්වීපුතේ ශාක පටක රෝපණයේදී ශාකයේ බාහිර පරිසරයේ වර්ධනය නොවන නිසා බාහිර පරිසරයෙන් ලබා ගන්නා කිසිදු ද්‍රව්‍යයක් මෙම ශාකයට ලබාගත නොහැකි වෙනවා. එමෙන්ම බාහිර පරිසරයේ තිබෙන ශාකයක් ප්‍රභා සංශ්ලේෂණය සිදු කර කාබෝහයිඩ්‍රේට් ආහාර නිෂ්පාදනය කරන අතර මේ තුළ ඒ සිදු නොවන බැවින් එම ද්‍රව්‍ය සියල්ලම අපි බාහිර පරිසරයෙන් ලබා දිය යුතු වෙනවා. පළවෙනි ද්‍රව්‍ය විදිහට අකාබනික පෝෂක, කාබන් හා ශක්ති ප්‍රභව, කාබනික ද්‍රව්‍ය, වර්ධක යාමක, ජෙල් කාරක, ඊට අමතරව වෙනත් ආකලන ද්‍රව්‍යත් අපිට මේට එකතු කරන්න පුළුවන්. අකාබනික පෝෂක ගත්තම ශාක වර්ධනයට අවශ්‍ය වෙන අධිමාත්‍ර හා අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය සියල්ල අපි සැපය යුතු වෙනවා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය විදිහට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටාසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් යන මහා පෝෂක 6 අපි ලබා දිය යුතු වෙනවා. ශුද්‍ර පෝෂක විදිහට ලබා දෙන්නේ අයඩින්, කොපර්, කොබෝල්ට්, මැංගනස්, මොලිබ්ඩිනම්, ෆෙරස්, සින්ක්, බෝරෝන් යන ශුද්‍ර පෝෂක 8. කාබන් හා ශක්ති ප්‍රභව විදිහට බහුලවම අපි ලබා දෙන්නේ සුක්‍රෝස්. මේ වෙනුවට ඕන නම් ග්ලූකෝස්ට යොදන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය මගින් ශාකයේ ආහාර නොනිපදවන බැවින් මේ විදිහට ශක්ති ප්‍රභවයක් සැපයීම අවශ්‍ය වෙනවා. කාබනික ද්‍රව්‍ය ගත්තම කාබනික ද්‍රව්‍ය විදිහට අපි ලබා දෙන්නේ ඇමයිනෝ අම්ල සහ විටමින්. ඇමයිනෝ අම්ලයක් ලෙස බහුලවම දෙන්නේ ග්ලයිසීන්. ඊට අමතරව ග්ලූටමින්, ට්‍රිප්ටොපෑන්, පෝලීන් වගේ ඇමයිනෝ අම්ලත් යොදන්න පුළුවන්. විටමින් විදියට වැඩිපුරම යොදන්නේ විටමින් B වල සංකීර්ණ විටමින් B1, B6, B3, විටමින් C එවැනි ද්‍රව්‍ය තමයි අපි විටමින් විදියට යොදන්නේ. වර්ධක යාමක යොදන්නේ අපි වර්ධනය හා විකසනය පාලනය කර ගැනීමට. ඒ කියන්නේ අංකුර ජනනය, මුල් ඇතිවීම, වර්ධන විකසනයට උචිත වන පරිදි වර්ධක යාමක යොදා ගන්නවා. වර්ධක යාමක ඉතා කුඩා ප්‍රමාණවලින් තමයි අවශ්‍ය වෙන්නේ. වර්ධක යාමක ගත්තම ප්‍රධාන පාණ්ඩ 5ක් තියෙනවා ඔබ දන්නවා. ඔක්සීන, ගිබෙරෙලින, සයිටොකයිනින්, ඇබ්සිසික් අම්ල, එතිලීන්. මේවායින් අපි පටක රෝපණයේදී බහුලවම යොදාගන්නේ ඔක්සීන හා සයිටොකයිනින්. විශේෂ අවස්ථාවලදී ගිබෙරෙලිනුත් යොදා ගන්නවා. පටක රෝපණයේදී බහුලවම භාවිතා කරන ඔක්සීන වර්ග තමයි ඉන්ඩෝලැසිටික් අම්ලය, නැප්තලීන් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුටරික් ඇසිඩ් වැනි දේ. සයිටොකයිනින් විදියට 6-බෙන්සයිල් ඇමයිනෝ පියුරින් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව කයිනටින්, සියටින් වැනි සයිටොකයිනින් වර්ගද යොදා ගන්න පුළුවන්. දුවේ පුතේ, පටක රෝපණයේදී ඉතා වැදගත් වන කරුණක් මම ඊළඟට කියන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි ශාකාතුක බැල්ලක් වර්ධනය කරගන්නකොට ශාකයේ මූල පද්ධතියත් ශාකයේ වායව කොටසත් එකවර වර්ධනය වෙනවා. නමුත් පටක රෝපණයේදී අපි මේ දෙක සිදු කරන්නේ අවස්ථා දෙකකදී. මුල් වර්ධනයේ එක් අවස්ථාවකදීත් වායව කොටස් වර්ධනයේ එක් අවස්ථාවකදීත් යන ලෙස අවස්ථා දෙකකදී. අපි මුලින්ම ශාකයේ වායව කොටස වර්ධනය කරගෙන ඉන්පසු මුල් වර්ධනය කර ගැනීම තමයි පටක රෝපණයේදී සිදු කරන්නේ. එතකොට මුලින්ම ශාකයේ වායව කොටස් වර්ධනය වන කාලේ මාධ්‍යයේ වැඩිපුර සයිටොකයිනින් තිබීම අවශ්‍ය වෙනවා. මුල් වර්ධනය වන කාලේ මාධ්‍යයේ වැඩිපුර ඔක්සිජන් තිබීම අවශ්‍ය වෙනවා. ඊළඟට කිනකයක් වර්ධනය වන අවස්ථාවේදී ඔක්සිජන් හා සයිටොකයිනින් යන දෙකම එකම ප්‍රමාණවලින් මාධ්‍යයේ තිබීම අවශ්‍ය වෙනවා. ඊළඟට අපි මාධ්‍ය ඝනීකරණ සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය ගැන කතා කරමු. එනම් ජෙල් කාරක ගැන. ඝන මාධ්‍යයක් යොදා ගන්නවා නම් අපි පටක රෝපණය සඳහා මාධ්‍ය ඝනීකරණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා බහුලම යොදා ගන්නේ ඊගාර්. ජෙල් රයිට් වැනි වෙනත් ද්‍රව්‍යත් යොදා ගන්න පුළුවන්. ඊගාර් කියලා කියන්නේ රතු ඇල්ගී නිස්සාරණයෙන් ලබා ගන්නා ද්‍රව්‍යයක්. ජෙලටින් හා වෙනත් විකල්ප ඝනීකාරක වුණත් හදිසි අවස්ථාවලදී යොදා ගන්න අවස්ථා තියෙනවා. පටක රෝපණ මාධ්‍යයට වෙනත් ආකලන ද්‍රව්‍යයක් යොදා ගන්න පුළුවන්. මෝල්ට් නිස්සාරක, යීස්ට් නිස්සාරක, දොඩම් යුෂ, කෙසෙල් යුෂ ආදී ද්‍රව්‍ය. ඒවා පටක රෝපණය සිදු කරන උද්ගලයාගේ අත්දැකීම් මත විවිධ ද්‍රව්‍ය විවිධ විදියට යොදාගත හැකි වෙනවා. දැන් පටක රෝපණ මාධ්‍ය අපිට වෙළඳපළෙන් වෙළඳී ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට MS මාධ්‍ය, නඩ්සන් මාධ්‍ය, වයිට් මාධ්‍ය, මිලර්ස් මාධ්‍ය, N6 මාධ්‍ය, L8 මාධ්‍ය උදාහරණ කීපයක්. එතකොට මේවා මාධ්‍යයන් එක් එක් භෝගයේ අවශ්‍යතාවය අනුව සුදුසු මාධ්‍ය යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ පෝෂක මාධ්‍ය ශාක ප්‍රභේදයෙන් මෙන්ම භාවිතා කරන ශාක කොටස අනුවත් වෙනස් වෙනවා. නමුත් මෙම වගමාධ්‍ය පිළියෙල කිරීමට ගන්නා සංඝටක බොහෝ දුරට සමාන වෙනවා. දෙයිපුතේ, පටක රෝපණය අපි සිදු කරන්නේ ජීවාණුහරිත මාධ්‍යයක. ඒ නිසා පටක රෝපණයේදී යොදා ගන්නා සියලුම දෑ පටක ඇතුළුව ජීවාණුහරණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ජීවාණුහරණය කරන ද්‍රව්‍ය විදිහට භාවිත කරන පූර්වකය, උපකරණ හා විදුරු භාණ්ඩ, පෝෂක මාධ්‍ය, අනවරත ප්‍රවාහ කුටීරය, පටක රෝපණ විද්‍යාගාරය, පටක රෝපණය සිදු කරන පුද්ගලයාගේ දෑත්, පටක රෝපිත පැල සිටවන පස් මාධ්‍ය යනාදී සියලු ද්‍රව්‍ය අපි ජීවාණුහරණය කළගත යුතු වෙනවා. ඉහත ද්‍රව්‍ය ජීවාණුහරණයේදී අපි ප්‍රධාන ක්‍රම දෙකක් භාවිත කරනවා. එනම් රසායනික ජීවාණුහරණය සහ භෞතික ජීවාණුහරණය. රසායනික ජීවාණුහරණය යනුවෙන් නම් කරන්නේ අපි විරංජන කුඩු, විසබීජ නාශක, මධ්‍යසාර ද්‍රාවණ වැනි දෑ යොදාගෙන ජීවාණුහරණය සිදු කිරීම. මේ සඳහා සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, කැල්සියම් හයිපොක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ඉතිල් මධ්‍යසාරය, සැවුලෝන්, ට්වීන් විස්ස වැනි ද්‍රව්‍ය ද්‍රාවණ අපි යොදා ගන්නවා. මේ සඳහා සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, කැල්සියම් හයිපොක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ඉතිල් මධ්‍යසාරය, සැවුලෝන්, ට්වීන් විස්ස වැනි දෑ යොදා ගන්නවා. ඕනෑම සේදුම් කාරකයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. පටක රෝපණ උපකරණත්, පූර්වකයත්, වීදුරු භාණ්ඩත්, අනවරත ප්‍රවාහ කුටීරය, විද්‍යාගාරය, පටක රෝපණය සිදු කරන පුද්ගලයාගේ දෑත් මේ මගින් ජීවාණුහරණය කරනවා. භෞතික ජීවාණුහරණයේදී අපි ක්‍රම දෙකක් යොදා ගන්නවා. තෙත්තාප ජීවාණුහරණය හා වේලිතාප ජීවාණුහරණය කියලා. තෙත්තාප ජීවාණුහරණයට පීඩ තාපකය යොදා ගන්නවා. පීඩ තාපකය තුළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 21ක් සෙන්ටිග්‍රේඩ් අංශක 121ක්ද, කාලය මිනිත්තු 15ක් 20ක්ද අපි යොදා ගන්නවා. මේක තුළ පීඩනය පැස්කල් 15ක පීඩනයක් මිනිත්තු 20ක කාලයක් පවත්වාගෙන ලබනවා. වියලිතාප ජීවාණුහරණයේදී වායු සංසරණ උදුන් යොදා ගන්නවා. පටක රෝපණයට ගන්නා වීදුරු බඳුන්, දැහි අඬු, සත්කම් පිහි ආදිය සෙන්ටිග්‍රේඩ් 150-200 වැනි උෂ්ණත්වයක තබා ජීවාණුහරණය කර ගැනීමට අපි වියලිතාප ජීවාණුහරණය යොදා ගන්නවා. මීට අමතරව මෙම ක්‍රම දෙකටම අමතරව විටමින් අඩංගු ද්‍රාවණ ජීවාණුහරණය කර ගැනීම අපි ශුද්‍ර පෙරහන් මගින් සිදු කරනු ලබනවා. ඒක හඳුන්වනවා අපි පෙරණ මගින් ජීවාණුහරණය කියලා. අනවරත ප්‍රවාහ කුටීරයේ ජීවාණුහරණය කිරීම අපි සිදු කරන්නේ රසායනික හා භෞතික ජීවාණුහරණය යන ක්‍රම දෙකින්ම. භාවිතයට මිනිත්තු 20කට 30කට පෙර ඩෙටෝල් සැවුලොන් යොදා පිරිසිදු කරලා 70% එතිල් මද්යසාරයේ මගිනුත් අනවරත ප්‍රවාහ කුටීරයේ අපි ජීවාණුහරණය කරගන්නවා. ඊට පස්සේ ඒක මිනිත්තු 20ක් ක්‍රියාත්මක කරලා තිබ්බම මේ හොඳින් ජීවාණුහරණය වෙනවා. ඒ ක්‍රියාත්මක කර තිබීමේදී ඉහි ඇති පෙරණයක් මගින් ශුද්ධ ජීවින්ගෙන් තොර වායු ධාරාවක් පිටතට නිකුත් කරනවා. ඒ මගින් මේ ජීවාණුහරණය වෙනවා. මෙහි තියෙනවා UV බල්බයක්. ඒ බල්බය මගින් නිකුත් කරන පාරජම්බුල කිරණ මගින්ද ජීවාණුහරණය සිදු කරගන්න පුළුවන්. පටක රෝපණය සිදු කරන අවස්ථාවේදී ඒ තුළ බන්සන්දාහකයක් දැල්වීම මගින් තව දුරටත් ද්‍රව්‍ය ජීවාණුහරණය කරගැනීමේ හැකියාව තියෙනවා. පූර්වකීය ජීවාණුහරණය කරන්නේ අපි ගලා යන ජලයෙන් සේදීම මගින්. මුලින්ම අපි ඒ ගලා යන ජලයෙන් විනාඩි 30ක් සෝදලා, ඉන්පසු සේදුම් කාරකයක් යොදලා මිනිත්තු 30ක් සෝදලා, ආශ්‍රිත ජලයෙන් 3 වරක් සෝදලා, 70% එතිල් මද්යසාරයේ තප්පර 20ක් 30ක කාලයක් සෝදලා නැවත 3 වරක් ආශ්‍රිත ජලයෙන් සෝදනවා. රෝපණ කාමරයේ විද්‍යාගාරයේ ගත්තම සතියකට වරක් ඩෙටෝල් සැවුලොන් වැනි විස බීජනාශක දියරයක් යොදලා සේදීම සිදු කරනවා. කාමරයේ බිත්ති බිමත් යන දෙකම පිරිසිදු කිරීම අවශ්‍ය වෙනවා. ආසාදිත තත්වයක් නැත්නම් සති දෙකකට වරක් පිරිසිදු කර ගන්නවා. පස්මාද්‍ය සෙන්ටිග්‍රේඩ් 180 උෂ්ණත්වයේ තියෙන විදුලි උදුනක පැය දෙක තුනක් රත් කිරීම මගින් ජීවාණුහරණය කර ගන්නවා. තුවේ පුතේ මෙම පාඩමේදී අපිට ඉතා වැදගත් වෙනවා පටක රෝපණයේ අපි මුලින් කතා කර ප්‍රයෝජන හතරෙන් පළවෙනි ප්‍රයෝජනය ශාක ප්‍රචාරණය කර ගැනීම ගැන තවදුරටත් අධ්‍යයනය කිරීම. එහිදී ශාක ප්‍රචාරණයේ විදිහට අපි හඳුන්වන්නේ ශුද්‍ර ප්‍රචාරණය, මයික්‍රෝ ප්‍රොපගේෂන් මෙතඩ්ස්. දැන් මම ඔබට කියන්න යන්නේ ශුද්‍ර ප්‍රචාරණය යන කුමක්ද, එය සිදු කරන්නේ කොහොමද, එහි ප්‍රයෝජන මොනවාද යන්න. අපි බලමු ශුද්‍ර ප්‍රචාරණය යන කුමක්ද කියලා. ශුද්‍ර ප්‍රචාරණය කියලා කියන්නේ චදීවී ශාක පටකයක් ජීවාණුහරිත තත්ත්වයටදී කෘතිම රෝපණ මාධ්‍යයක් තුළ පාලිත පාරිසරික සාධක යටතේ නලස්තව වගා කර මෞෂාකයේ ලක්ෂණවලට සමාන දූහිතෘ පැල ලබා ගැනීම. ශුද්‍ර ප්‍රචාරණය මගින් පැල නිපදවනකොට අපි අංකුර රෝපණය හෝ අග්‍රස්ත විභාජක රෝපණය ප්‍රධාන වශයෙන් යොදා ගන්න. දැන් ඔබ දන්නවා අපි අපනයනය සඳහා මල් කර්මාන්තය අපේ රටේ ප්‍රධාන කර්මාන්තයක් විදිහට පවතිනවා. එතකොට කානේෂන්, ඕකිඩ්, ඇන්තූරියම් වැනි ශාක ප්‍රචාරණය සඳහා අපි ශුද්‍ර ප්‍රචාරණය යොදා ගන්නවා. දැන් අපි කතා කරමු ශුද්‍ර ප්‍රචාරණයේ පියවර කොමක්ද යන්න. මෙහිදී අපි මුලින්ම මෞෂාකය තෝරා ගැනීම හා නඩත්තුව සිදු කළ යුතු වෙනවා. ඉන්පසු ඉන්පූර්වකය වෙන් කර ගැනීමත්, එය ජීවාණුහරණය කර ගැනීමත් කළ යුතුයි. ඉන්පසු රෝපණ මාධ්‍ය සකස් කර ගැනීම, ඊට පසු පූර්වකය සංස්ථාපනය කිරීම සිදු කළ යුතු වෙනවා. පූර්වකය සංස්ථාපනය කිරීම අපි ආමකූලනය යන නමින්ද හඳුන්වනවා. ඉන්පසු උපරෝපණය හා ගුණනය, ඉන් අනතුරුව මුල් ඇද්දවීම, ඉන් අනතුරුව පැල අනුකූලනය හා දැඩි කිරීම සිදු කළ යුතු වෙනවා. එතකොට මම මෙතන දැන් ඔබට පියවර 7ක් කිව්වා ශුද්‍ර ප්‍රචාරණයේ පියවර වශයෙන්. අපි බලමු මෞෂාක්‍ය තෝරා ගැනීමත් නඩත්තුවත් සිදු කරගන්නේ කෙසේද කියලා. මෞෂාක්‍ය බාහිර පරිසරයේ ඇති ශාකයක් නොව ආරක්ෂිත ගෘහයක වර්ධනය වූ ශාකයක් වීම වඩා වැදගත්. ඒකට හේතුව තමයි අපි මේක ඉතා සනීපාරක්ෂක තත්ත්වයන්ටය සිදු කරන කාර්යක් බැවින් රෝග බීජවලින් තොර ශාකයක් විය යුතු වීම. මෞෂාක්‍ය මනාව වැඩුණු රෝග හා කෘමි හානිවලින් තොර එකක් වෙන්න ඕන. ඉල්ලුම වැඩි ප්‍රභේදයක් වීමත් වැදගත්. එමෙන්ම මෞෂාක්‍ය එම ශාක්‍ය ප්‍රභේදයට ආවේනික ලක්ෂණ හොඳින් දැරීමත් වැදගත් වෙනවා. ශාකයේ රෝගී තත්ත්ව නැති බව තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් PCR පරීක්ෂණයක් හෝ ELISA පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉන්පසු බලමු අපි පූර්වකය වෙන් කර ගැනීම හා ජීවාණුහරණය සිදු කරන්නේ කොහොමද කියලා. ඕනෑම සජීවී පටකයක් පටකරෝපණයේදී භාවිත කරන්න පුළුවන් කියලා මම ඔබට මුලින් කිව්වා. හැබැයි විභාජක පටක තමයි වඩාත් සුදුසු වන්නේ. දැන් මලක් වැනි කොටසක් අපිට යොදාගත හැකි වුණත් ඒ පටකරෝපණයේ ශාකය ලබා ගැනීමට ගතවන කාලය වැඩි වෙනවා. ඒ නිසා අපි බොහෝ විට යොදාගන්නේ විභාජක පටකයක්. ශාක පටකය ලබාගත් විගසම අපි ජල බඳුනක දැමීම වැදගත් වෙනවා. මොකද පටකයට ඇතිවන විඩාව අවම කර ගැනීම සඳහා සහ පටකයේ ශෛලම තුලට වාතය ඇතුළු වීම වැළැක්වීමට. පූර්වකයේ ක්ෂේත්‍රයේ වැඩුණු ශාකයක් නම් අපි පෙරදින දිලීරනාශක හා ප්‍රතිජීවක සීම කළ හැකි. දැන් අපි බලමු පූර්වකයේ වෙන් කර ගැනීම හා ජීවාණුහරණය සිදු කරන ආකාරය ගැන. ඕනෑම සජීවී පටකයක් භාවිත කරන්න පුළුවන් කියලා අපි කිව්වත් විභාජක පටක තමයි වඩා සුදුසු වෙන්නේ. මොකද වෙනත් පටක විකෘති සිදුවීම් වැඩි විය හැකි නිසා. පටකයේ උදේ කාලයේ ලබා ගැනීමෙන් පටකයට ඇතිවන පීඩාව අවම කරන්න පුළුවන්. ලබාගත් විගස ජල බඳුනක දැමීමත් වැදගත්. හේතුව පටකයේ සෛලම තුළට වාතය ඇතුළවීම වැළැක්වීමට. හදිසියවත් අපි මේ පටකය ලබා ගන්නේ බාහිර පරිසරයේ වැඩුණු ශාකයකින් නම් ඊට කලින් දින දිලීරනාශක හා ප්‍රතිජීවක ඉසීම කරන්න පුළුවන්. ශාකයේ අනවශ්‍ය කොටස් කපා දාලා විද්‍යාගාරයට රැගෙන එන්න ඕන. ඒ රැගෙන එන කොටස අපි සෙන්ටිමීටර් 10ක් පමණ දිගින් යුතු කොටසක් තමයි සාමාන්‍යයෙන් රැගෙන එන්නේ. මේකේ මෙම කොටසේ නැවත අනවශ්‍ය කොටස් කපා හැර මතුපිට ජීවාණුහරණයක් සිදු කරගන්න ඕන. මතුපිට ජීවාණුහරණය සිදු කරන්නේ මෙන්න මේ ආකාරයට. මුලින්ම අපි කුමක් හෝ භාජනයකට මෙම පටක ගබල්ල දාලා මිනිත්තු 30ක කාලයක් ගලා යන ජලයෙන් සේදීම කළ යුතු වෙනවා. මේ සඳහා අපි බොහෝ විට ජෑම් බෝතලයක මේ පටකය දාලා හිස් ජෑම් බෝතලයකට මෙම පටකය දාලා විනාඩි 30ක කාලයක් ගලා යන ජලය යටතේ තියලා තියෙනවා. ඊට පස්සේ ක්ලෝරොක්ස් ද්‍රාවණයකින් හෝ වෙනත් සේදුම්කාරක දියරයකින් විනාඩි 30ක් සෝදන. ඊට පස්සේ 20% ක්ලෝරොක්ස් ද්‍රාවණයක දාලා තල ප්‍රවාහන කැබිනට්ටුව මතට මෙය රැගෙන යනවා. නැවත ආසුත ජලයනොත් 3 වරක් සෝදනවා. 70% එතිල් මද්දසාර ද්‍රාවණයකින් තප්පර 20ක් හොදලා ඉවතට ගන්නවා. ඉක්මනින් ගැනීම අවශ්‍ය වෙනවා. නැවත ආසුත ජලයෙන් 3 වරක් සෝදා ගැනීම සිදු කරනවා. දැන් අපි රෝපණ මාධ්‍ය සකස් කරගත යුතු වෙනවා. දැන් අපි රෝපණ මාධ්‍ය සකස් කිරීම ගැන කතා කරමු. මාධ්‍ය සකස් කිරීමේදී මුල් රෝපණ කටයුතු සඳහා එක් මාධ්‍යයකුත්, ගුණනය සඳහා තවත් මාධ්‍යයකුත්, මුල් ඇද්දවීම සඳහා තවත් මාධ්‍යයකුත් ලෙස මාධ්‍ය තුනකට අපි මේ පටකය මාරු කළ යුතු වෙනවා. මෙම මාධ්‍ය සකස් කිරීමේදී මාධ්‍ය සිදු කරන කාමරය තුළ අවශ්‍ය පරිදි මාධ්‍ය සකස් කරලා ඒ සඳහා අවශ්‍ය වෙන සාන්ද්‍ර ද්‍රාවණ එම කාමරය තුළ තියෙනවා. එම සාන්ද්‍ර ද්‍රාවණ ආධාරයෙන් අපි අවශ්‍ය පරිදි මාධ්‍ය සකස් කරගත යුතු වෙනවා. ඉන්පසු බලමු අපි පූර්වකය සංස්ථාපනය කරන ආකාරය, නැතිනම් ආමුකූලනය කරන ආකාරය. පූර්වකයේ ජීවාණුහරණය කරාට පස්සේ අපි මේ පටකය නැවත කුඩා කොටසක් බවට පත් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ කුඩා කොටසක් බවට පත් කර ගැනීම සිදු කරන්නේ අනවරත ප්‍රවාහ කුටීරය තුළදී. ඒ ප්‍රවාහ කුටීරය තුළදී තවත් කුඩා කොටසක් බවට පත් කරලා මාධ්‍යයට ඒ තුළදීම ඇතුල් කිරීම සිදු කරනවා. ඊට පස්සේ අපි සෙලෝපේන් හෝ පොලිප්‍රොපිලීන් කඩදාසියකින් බඳුන වසා රෝපණාගාරය තුළට රැගෙන යනවා. පටකරෝපන බඳුනක් විදිහට අපිට පරීක්ෂණ නලයක් ජෑම් බෝතලයක් ආකාරයේ හිස් ජෑම් බෝතලයක් ආකාරයේ බෝතල් මෙවැනි ඕනෑම දෙයක් යොදාගත හැකි. දැන් අපි බලමු උපරෝපණය හා ගුණනය ගැනීම සම්බන්ධයෙන්. රෝපණාගාරයේ තියෙන පැළවලින් අපිට දින 6කදී 8කදී නව පැළ ජනනය වෙනවා. නව අංකුර ගුණනය වෙනවා. ඊට පස්සේ අපි ගුණන මාධ්‍යයට පටකය මාරු කරන්න ඕන. මුල් රෝපණ මාධ්‍යයේම සංයුතිය තියෙන රෝපණ මාධ්‍යයක් සහිත බඳුන් වලට වරින් වර පැළ වෙන්කොට දාන්න ඕන. මේක අපි හඳුන්වන උපරෝපණය සබ් කල්චරින් කියලා. උපරෝපණය සිදු කරන්න සාමාන්‍යයෙන් නිශ්චිත වාර සංඛ්‍යාවක්. ඒක පටක රෝපණය සිදු කරන පුද්ගලයාගේ අත්දැකීම් මත උපරෝපණය සිදු කරන වාර ගාන තීරණය කරනවා. සාමාන්‍යයෙන් අර්ථාපය සඳහා උපරෝපණ 8ක් 10ක් සංඛ්‍යාවක්, කිසෙල් සඳහා 7ක් 8ක්, ඕකිඩ් සඳහා 8ක් 10ක්, ඇන්තුරියම් සඳහා 30ක් 40ක් වැනි සංඛ්‍යාවක් අපි සිදු කරනවා. දිගටම උපරෝපණය සිදු කිරීම කරන්නේ නැහැ. හේතුව තමයි ඒ මගින් විකෘති හට ගැනීමට පුළුවන් නිසා. උපරෝපණය හා ගුණනය සිදු කරගත්තාට පසුව අපි මුල් ඇද්දවීම කරන්න ඕන. මුල් අදින මාධ්‍යයට පැළය යොදලා රෝපණාගාරය තුළ සාමාන්‍යයෙන් මාසක පමණ කාලයක් තියෙනවා. මුල් ඇද්දවීමට මාධ්‍යයට ඔක්සිජන් එකතු කරනවා. මීට අමතරව සක්‍රිය අඟුරු 0.2ක ප්‍රමාණයකින්ද එකතු කරන්න පුළුවන්. දැන් අපි බලමු පැළ අනුකූලනය එහෙම නැත්නම් දැඩි කිරීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන්. මුල් අදින අංකුර පැළ ලෙස බාහිර පරිසරයට හුළු කරන්න ඕන. දැන් ශාකය අංකුර දිගින් වැඩි වෙලා පත්‍ර පළල් වෙලා සාමාන්‍ය ශාකයක ස්වරූපය ගෙන තියෙනවා. අපිට පේනවා බෝතලය ඇතුලේ අපි කෙසෙල් පැළ හැදුවනම් පොඩි කෙසෙල් පැළයක් පේන්න තියෙනවා. පොඩි අන්නාසි පැළයක් පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපිට සෙන්ටිමීටර 8ක් පමණ උසට මේක වර්ධනය වෙලා තියෙනවා. දැන් අපි මෙය බාහිර පරිසරයට කෙලින්ම අරගෙන ගිහින් වගා කරොත් වෙන්නේ පැලයට බාහිර පරිසරයේ තත්ත්වයන් ඔරොත්තු දෙන්න නොහැකි වීම නිසා ශාකය විනාශ වෙලා යනවා. ඒ නිසා අපි දැන් පැලය බාහිර පරිසරයට ක්‍රමයෙන් හුරු කිරීම තමයි පැල අනුකූලනය මගින් කරන්නේ. අපි මුලින්ම මේ එළියට ගන්න ඉස්සෙල්ලා විද්‍යාගාරය තුලම පොඩි කාලයක් සාමාන්‍ය පරිසරයේ තියෙන්න අරි. බෝතලේ විවෘත නොකොට. ඉන් පස්සේ අපි බෝතලේ විවෘත කරලා ඊම් පැලේ එළියටගෙන මද උණුසුම් ජලයෙන් සෝදලා ඒගාර ඉවත් කරන්න ඕන. ඒගාර ඉවත් කරාට පස්සේ විනාඩි 5ක් දිලිරනාශකයක ගිල්වනවා. දිලිරනාශකයක ගිල්වන්නේ පාංශු ජනන රෝගකාරක මගින් පැලයට හානි වීම වළක්වන්න. ඉන්පසු මාධ්‍යයක මෙය සිටුවේ යුතු වෙනවා. එම මාධ්‍යයත් ජීවාණු හරිත මාධ්‍යයක් වෙන්න ඕන. මම උදාහරණයක් විදිහට කියනවා කොම්පෝස්ට් කරදහය මතු පිටපස් එකට එකට එක මාධ්‍යයක් එම පැල සිටුවීමට යෝග්‍යයි. එම පැල සති දෙකක් සමූහ ප්‍රචාරක ව්‍යුහයක් තුල අපි තියලා තියෙනවා. අර පැල ගෘහය තුල තමයි තියන්නේ. ඒ තුලත් සමූහ ප්‍රචාරක ව්‍යුහයක් තුල ඒ මගින් ආදතාව ආලෝකයේ උෂ්ණත්වය පාලනය කරලා පැල ගෘහය තුල තවත් මාසක පමණ කාලයක් තියලා පිටතට නිකුත් කිරීම සිදු කරනවා. දැන් අපි කතා කරා ශුද්‍ර ප්‍රචාරණය මගින් පැලයක් නිෂ්පාදනය කරගන්න ආකාරය ගැන. දැන් අපි බලමු ශුද්‍ර ප්‍රචාරණයේ වාසි මොනවාද කියලා. ශුද්‍ර ප්‍රචාරණය මගින් මෞෂාකයට සමාන පැල රාශියක් ලබා ගැනීමට හැකිවීම තමයි පළවෙනිම වාසිය වෙන්නේ. ශුද්‍ර ප්‍රචාරණය මගින් ලබා ගන්නා පැල සම්පූර්ණයෙන්ම මෞෂාකයට 100%ක් සමානයි. අපි හඳුන්වනවා ශුද්‍ර ප්‍රචාරණයෙන් ලබා ගන්නා පැල ක්ලෝන ලෙස. ඒ කියන්නේ මෞෂාකයට සර්ව සම ශාක ක්ලෝන මෞෂාකයේ ක්ලෝන වෙනවා. දෙවනි වාසිය තමයි කෙටි කාලයකින් පැල රාශියක් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක වෛරස් රෝගවලින් තොර වූ පැල ලබා ගන්න පුළුවන්. අපි බලමු වෛරස් රෝගවලින් තොර පැල ලබා ගැනීම කළ හැකිවන්නේ කොහොමද කියලා. අපි මේ සඳහා හැම විටම යොදා ගන්න ඕන අග්‍රස්ථ අංකුරය. අග්‍රස්ථ අංකුරයක් වෛරසවලින් තොරයි. හේතුව විභාජනය වෙමින් පවතිනවා, අධික ලෙස විභාජනය වෙනවා. ඒ වගේම සනාල පටක තවම වර්ධනය වෙලා නැහැ එම කොටසේ. ඒ නිසා අග්‍රස්ථ විභාජකයක් වෛරසවලින් තොරයි. ඒ වය අග්‍රස්ථ අංකුර ලබා ගැනීම මගින් අපිට වෛරසවලින් තොර ශාක ශුද්ධපචාරණය මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජාන සම්පත් සංරක්ෂණයත් සිදු කරන්න පුළුවන්. ජෛව විවිධත්වය විනාශ වී යනුදී අපිට ශාක සංරක්ෂණය කළ ගත යුතු වන අවස්ථාවලදී ජාන සංරක්ෂණය සඳහා අපිට පටක රෝපණය එහෙම නැත්නම් ශුද්ධ ප්‍රචාරණය යොදා ගන්න පුළුවන්. දැන් අපි බලමු පටක රෝපණයේ වාසි මොනවාද කියලා. අපි ඉස්සෙල්ල කතා කරේ ශුද්ධ ප්‍රචාරණයේ වාසි, දැන් සමස්තයක් ලෙස පටක රෝපණයේ වාසි කතා කරනවා. එක් පූර්වකයකින් නිරෝගී ඒකාකාර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් පටක රෝපණයේ මගින්. ඒ ප්‍රධානම වාසිය. ඊට අමතරව වසර පුරාම පැල නිෂ්පාදනයක් කරන්න පුළුවන්. අපි රෝපණාගාරයක් තුල පැල නිෂ්පාදනය කරන හින්දා බාහිර පරිසරයේ සාධක නොසලකා අපිට පැල රෝපණය කරගන්න පුළුවන් වර්ෂය පුරාම. ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයකින් වැඩි පැල සංඛ්‍යාවක් ලබාගත හැකි වීමත් වාසිය. සියලුම කටයුතු ජීවාණුහරිත තත්ත්ව යටතේ සිදු කරන බැවින් රෝගවලින් තොර පැල ලබාගත හැකි වීම පටක රෝපණයේ වාසිය. ජාන සම්පත් සංරක්ෂණය කළ හැකිවීමත් වාසිය. ඒ වගේම ද්විතීයික පරිවෘත්තීය සංයෝග නිපදවන්න පුළුවන්. උදාහරණ විදිහට ඇල්කලොයිඩ්, ඒ කියන්නේ ඖෂධ වර්ගවලට අවශ්‍ය සංයෝග, ඇන්තසයිනීන, ආහාර වර්ණ ගැනීමට අවශ්‍ය සංයෝග, ජෛව පලිබෝධනාශක ආදී. දැන් අපි බලමු දුවේ පුතේ පටක රෝපණයේ අවාසි මොනවාද කියලා. වාසි වගේම අවාසිත් දක්නට ලැබෙනවා. එක අවාසියක් තමයි රෝපිත දිගින් දිගටම පවත්වාගෙන යන්න උපකරණ වලට, තාක්ෂණික ක්‍රම ශිල්ප වලට අධික මුදලක් වැය වෙනවා. විද්‍යාගාරය, ඒ සියලුම උපකරණ මිල අධිකයි. එතකොට ඒ සඳහා මුදලක් වැය වෙනවා. ක්ෂුද්‍රජීවි ආසාදන සිදුවුවොත් පැල විශාල ප්‍රමාණයක් විනාශ වී යමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඉහළ සනීප ආරක්ෂක තත්ත්ව පවත්වාගත යුතු වෙනවා. ඊළඟට ශිල්පීය නිපුණතාවයක් නොමැති පුද්ගලයෙකුට මේවා කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ශිල්පීය නිපුණතාවයක් තිබීම අවශ්‍ය වෙනවා. ලබා ගන්න පැල ඉතා සියුම් හා කුඩා පැල. ඒ නිසා ඒවා පරිහරණය අපහසුයි. ඉතා ප්‍රවේශමෙන් මේවා පරිහරණය කළ යුතු වෙනවා. නැතිනම් ඉක්මනින් විනාශ වී යාමේ හැකියාව තියෙනවා. විකෘති ඇතිවීමත් පටක රෝපණයේ අවශ්‍යයි. දිගින් දිගටම ගුණණය සිදු කිරීම මගින් විකෘති ඇති වෙන්න පුළුවන්. පැල ක්ෂේත්‍රයට හුරු කිරීමත් අපහසුයි. මුලින්ම පැල ගෘහයක දැඩි කරලා ඉන්පසු ක්ෂේත්‍රය දැමුවත් හුරු කිරීම ටිකක් අපහසු තත්ත්වයක පවතිනවා. ප්‍රවේණික විචලතා හට ගැනීමට හැකිවීමත් අවශ්‍යයි. මෙන්න මේ කියන අවශ්‍ය ටික තිබුණත් අපිට පටක රෝපණය මගින් විශාල පැල සංඛ්‍යාවක් ලබාගත හැකි වීම අපි ලබන ජයග්‍රහණයක්. අද අපි කතා කරේ පටක රෝපණය සම්බන්ධයෙන්. පටක රෝපණයේ අනු කොටසක් විදිහට ශුද්ධ ප්‍රචාරණය පිළිබඳවත් කතා කරා.
දුවේ පුතේ, පටක රෝපණය මගින් ලංකාවේ අර්ථාපන, කෙසෙල්, අන්නාසි වැනි භෝග ශුද්ධ ප්‍රචාරණය කරන ලබනවා. ඊට අමතරව මල් වර්ග වශයෙන් ඕකිඩ්, ඇන්තූරියම්, කාර්නේෂන් වැනි භෝග සඳහා භාවිතා කරනු ලබනවා. ඒ අනුව අපිට පේනවා පටක රෝපණ ක්‍රියාවලිය දැනට ලංකාවේ භාවිතා වන සහ තව ඉදිරියට වැඩි දියුණු කළ හැකි වන ක්ෂේත්‍රයක් බව. මෙම කොටස් අධ්‍යයනය කිරීමෙන් පසු ඔබට මේ ඉගෙනුම් පල ලැබී තිබිය යුතුයි. පටක රෝපණ විද්‍යාගාරයක තිබිය යුතු තත්ත්ව විස්තර කිරීමට. ඊළඟට පටක රෝපණ මාධ්‍යයක අඩංගු විය යුතු කරුණු සහ පටක රෝපණ මාධ්‍යය විස්තර කරන්න. තුන්වෙනුව ශුද්ධ ප්‍රචාරණ ක්‍රියාවලිය විස්තර කරන්න. ඊට අමතරව පටක රෝපණ විද්‍යාගාරයක් තුළ ජීවාණුහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් තිබිය යුතුයි. මම හිතනවා අද මෙම කොටස අධ්‍යයනයෙන් ඔබගේ අපොසොස්ස්පෙළ විභාගය සඳහා යම්කිසි සූදානමක් ලබා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ නැති කියලා. මේ සඳහා අපට සහයෝගය ලබා දුන් කඳුරට සේවයටත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් ඔබ වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා.